දරු කබිර් හැසිමැත්තම අපතුමාට මිනිත්තු 11ක් කාලයක් තියෙනවා.
දරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉමල් සිරිපාල ඩිසිල්වා ඇමැත්තුමා කිව්වා සජිත් ප්‍රේමදාස ඇමැත්තුමාට මේ ජනාධිපතිකම අගමැතිකම භාරගත්තේ නැති නිසා දැන් එතුමා මේ හේතුවක් නැතුව විවේචනය කරනවායි කියලා. එතුමාට ඕන වෙලාවක ඕනේ තනතුරක් ගන්න තිබ්බා. හැබැයි බලතණ්හාව තිබුණේ නැහැ. ප්‍රතිපත්තිවල හිටියා. ඒ ප්‍රතිපත්තිවලට එදා යටත් වුණේ නැති නිසා තමයි බලය ගත්තේ නැත්තේ. අද එතකොට ඒ වගේම නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටින්න ඕන කියලා එතුමා කියනකොට මට මතක් වුණේ, ඒක හරියට ඒ වෙලාවේදී නිවැරදි දේ වෙනුවෙන් පෙනී හිටියා නම් අද අපි මේ ප්‍රශ්නේට මූණ දෙන්නේ නැහැ. අද අපි මෙතෙන්ට වැටෙන්නේ නැහැ. මට මතක් වෙනවා ඩිසැම්බර් මාසේ 2021 අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මැතිතුමාට මට මතකයි මම මේ සභාවේ මේ ස්ථානයේ ඉඳගෙන කතා කරලා එතුමාට මුදල් ඇමතිවරයා හැටියට කිව්වා අපේ රට ඕඩලි ඩිෆෝල්ට් එකකට යා යුතුයි, විදේශ ණය ප්‍රතිව්‍යවගත කිරීමක් කර යුතුයි, ඒක 2021 අයවැයේදී ආමන්ත්‍රණය කරලා නැහැ, ඒ නිසා ඒක වහාම සංශෝධනය කරලා ඒකට කටයුතු කරන්න නැත්නම් රට බංකලොත් වෙනවායි කියලා ඒක හෑන්සාඩ් එකේ තියෙනවා. හැබැයි එදා ඒ නිවැරදි තීරණය ගත්තේ නැහැ, ඒක ප්‍රමාද කරා. ඒ ප්‍රමාද හේතුව නිසා තමයි අද අපි මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ. ඒ නිසා දැන් බලන්න, අර හරියට සිංහලෙන් කියමනක් තියෙනවා, නිර්වතින් පීනුවේ කවුදයි අනාවරණය වෙන්නේ වඩදිය බැසගියාට පසුව කියලා. අද නිර්වත හොඳටම පේනවා. එදා විදේශ ණය ප්‍රතිව්‍යවගත කරන්න ඉඩ දෙන්න බෑ කියලා කියපු නිමල් සිරිපාල ඩිසිල්වා ඇමැතිතුමා ඇතුළු මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මේ සියලුම ඇමතිවරු අද ඇවිල්ලා අර්ථසාතක අරමුදල පවා ප්‍රතිව්‍යවගත කිරීමට අත ඔසවනවා. එතකොට තමන් රෙදි නැතුව තමයි අද මෙතනදී මේ පාර්ලිමේන්තුවේ මේකට පෙනී සිටින්නේ. 2021 ඒ විදේශ ණය ප්‍රතිව්‍යවගත කරලා තිබ්බනම් අද අපි මෙතන අපේ මිනිස්සුන්ව මේ පීඩාවට ලක් කරන්නේ නැහැ කියන එක තමයි පැහැදිලිව පෙනී යන්නේ. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා, පීබී ජයසුන්දර මහතා, නිවාඩ් කබ්‍රාල් මහතා මේ රටේ ආර්ථිකය ඝාතනය කරා. ඒ අයව හඳුනා ගන්න පුළුවන්නේ ආර්ථික ඝාතකයන් හැටියට. එතකොට අද ඒගොල්ලන්ගේ බැංකුව ගිණුම් සුරක්ෂිතයි. හැබැයි සේවකයන්ගේ, වැඩ කරන ජනතාවගේ ඒ බැංකු ගිණුම් වලට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. නිසා මේ සභාවේ ඉන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරු මන්තිවරු එදා ඒ අතෝසපු හැම කෙනෙක්ම ඒ ප්‍රතිව්‍යවගත කිරීමට ඕඩලි ඩිෆෝල්ට් එකකට නොයන්න ඉඩ නොදීපු හැම කෙනෙක්ම මං හිතන්නේ අද වග කියන්න ඕනේ. ඒගොල්ලන්ට එදා ආර්ථික ව්‍යවස්ථනය වටහා ගන්න බැරි වුණා ඒ රාජපක්ෂ රෙජීමේ අඳබාලයන් හැටියට. හැම දෙයකටම අතෙස්සුවා ඒගොල්ලෝ හැම දෙනෙක්ම ඍජුවම අද මේ තත්ත්වයට වග කිව යුතුයි. එනිසා පෙරේදා මම දැක්ක 29 වෙනිදා බ්‍රහස්පතින්දා සියලුම රූපවාහිනිවල විද්‍යුත් මාධ්‍යවල රජය විසින් මේ ප්‍රතිව්‍යවගත කිරීම පිළිබඳව වැඩසටහනක් තිබුණා. ඒක හිටියා ජනාධිපති ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග මහතා, මහා බැංකු අධිපතිවරයා, ඒ වගේම භාණ්ඩාගාරික ලේකම්. එතෙන්ට ඇවිල්ලා මහා බැංකු අධිපතිවරයා කිව්වා 153ක ගිණුම්කරුවන් ඉන්නවා, බැංකු ගිණුම්කරුවන් මිලියන 53ක ගිණුම් තියෙනවා. ඒ ගිණුම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා බැංකු ගිණුම් වලට අත තියන්න ප්‍රතිව්‍යවගත කිරීමේදී කියලා. භාණ්ඩාගාරික ලේකම්තුමා කිව්වා මේ රටේ 120ක ජනගහනයක් ඉන්නවා, ඒ සියලු දෙනාම කැපකිරීමක් කරන්න ඕනේ රට ගොඩ ගන්න කියලා. මම අපේ පැත්ත කියන්නම්, අපි හිතන දේ කියන්නම්. අපි ඕන කැපකිරීමක් විපක්ෂයක් හැටියට පුරවැසියන් හැටියට කරන්න කැමති. හැබැයි 2021 සමාජ ජන බලවේගය වෙනුවෙන් මම එදා මේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට විදේශ ණය ප්‍රතිව්‍යවගත කරන්න ඕඩලි ඩිෆෝල්ට් එකකට යන්න කියනකොට එදා ඒක කරපු නැති නිසා අද මේ ප්‍රශ්නයට අපි මූණ දෙනවා. හැබැයි එදා විදේශ ණය ප්‍රතිව්‍යවගත කරන්න බෑ කියපු ආණ්ඩුව අද ඔබ EPF එකට සේවය කරන වැඩ කරන ජනතාවගේ ඒ ගිණුම් වලට අත තියෙන අවස්ථාවේදී ඔබ කියනවා රජයේ මේ ආර්ථසාතක අරමුදල වැඩ කරන ජනතාවගේ ඒ ගිණුම් වල ලොකු පාඩුවක් සිදු වෙන්නේ නැහැ, ඒක අපි රැක බලා ගන්නවයි කියලා. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. 109 පොලිය ඔබ සහතික කරනවාද? එතකොට අවම පොලියක් සහතික කරනවාද කියන එක ඔබතුමා වචනයට කිව්වට ඊයේ ගිනුම් මුදල්කාරක සභාවත් සාකච්ඡා කරපු පරිදි හර්ෂඩි සිල්ලා මැත්තුමා මෙතන ඉන්නවා. එතුමත් එදා ඒ ප්‍රශ්නයක් පැනනැගුව මෙතන මේ සංශෝධනයක් ගෙනල්ල පාර්ලිමේන්තුව තුළ ඒ සහතික පොලිය ඒ අර්ථසාධක අරමුදල් වල ඒ සියලුම සේවකයන්ට ලබා දෙනවද කියන එක ආණ්ඩුව අද ඒකට ඇමතිතුමා උත්තරයක් දිය යුතුයි. අපි කොහොමද රජය විශ්වාස කරන්න? එක පැත්තකින් මේ කණ්ඩායම මේ රජයේ මේ ඉන්න මැති ඇමතිවරුන්ම තමයි 2005-2014 කාල සීමාව තුළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ප්‍රාථමික කොටස් වෙළඳපොළ තුළ සහ ද්විතීක කොටස් වෙළඳපොළ තුළ විශාල අර්ථසාධක අරමුදල් වල වංචාවක් සිදු කරලා රුපියල් කෝටි 190ක පාඩුවක් සිදු කරේ. ෆොරෙන්සික් ඔඩිට් එකක් කරලා ඒකේ වාර්තාවේ තියෙනවා කෝටි 190ක්. ඒ වෙලාවේදී පම්ප් ඇන්ඩ් ඩම්ප් කියන වංචාව නිවාඩ් කබ්‍රාල් මහතා ඒ වෙතෝට මහ බැංකුවේ අධිපතිවරයා එයාගේ උපදෙස් මත ලාෆ් සමාගම රුපියල් 30ට තිබුණ කොටස් රුපියල් 37ට අර්ථසාධක අරමුදලෙන් ගන්න කියලා ඒක කෝටි ගානක පාඩුවක් වුණා. ලංකා ග්‍රේන් එකේ රුපියල් මිලියන 625ක පාඩුවක් සිදු වුණා. ශ්‍රී ලංකන් එයාලයින් ගනුදෙනුවේ මිලියන 500ක පාඩුවක් සිදු වුණා. ඒ වාගේ වැඩ කරපු කණ්ඩායමකට ආයේ TPF එකේ අනාගතය අපට එහෙම බාර දෙන්න පුළුවන්ද? ඒ සැකය තමයි අද අපට තියෙන්නේ. ඒ නිසා ගිනුම් මිලියන 19ක් තියෙන රුපියල් ට්‍රිලියන 3.5ක් තියෙන මේ අර්ථසාධක අරමුදලේ අනාගතය ඔබ සුරක්ෂිත කරයිද කියන සාධාරණ සැකයක් විපක්ෂයට තියෙනවා. එනිසා නියෝජ කතානායකතුමනි, මහා බැංකු අධිපතිවරයා බැංකු ප්‍රතිව්‍යූහගත නොකිරීමේ හේතුව එතුමා මොකද කිව්වේ? ගිනුම්කරුවන් මිලියන 53ක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ආරක්ෂාව සඳහා ඒගොල්ලන්ව සුරක්ෂිත කරන්න බැංකුවල යම් අර්බුදයක් ඇතිවේ කියලා අපි අත තියන්නේ නැහැ කියලා. මේක හාස්‍යජනක ප්‍රකාශයක්. මොකද මහා බැංකුවේ අධිපතිවරයාට හෝ රජයට එච්චරම මේ ගිනුම්කරුවන් ගැන ඔච්චර සංවේදී භාවයක් තියෙනවා නම් මම කියන්නේ බන්දුල ගුණවන්දන ඇමතුමනි, මේ ගිනුම්කරුවන් මිලියන 53ක් ගිනුම්කරුවන් ඉන්නවනම් එයින් 50%ක්ම ඒ අය ණය වෙලා ඉන්නේ. ඕඩි අරන් තියෙන්නේ බැංකුවට ණයයි. තමන්ගේ ණය ගෙවා ගන්න බැරුව එහෙමනම් එච්චර ආදරේ නම් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ණය ප්‍රතිවිയോഗගත කරන්න. ඒ ඔක්කොටම වඩා හොඳයි. එතකොට ඔබතුමන්ලා හරි ආදරේ පෙන්නයි. එනිසා මේක මේ කිඹුල් කඳුළු හල්ලලා මේවා කියලා හරියන්නේ නැහැ. මමයි හිතන්නේ ඇත්ත කතාව. ඒක තමයි විපක්ෂය හිතන්නේ. මූලි ආයතන බැංකු ප්‍රතිව්‍යගත කිරීම පිළිබඳව ගිනුම්කරුවන්ට කිසිම බලපෑමකින් තොර බැංකුව ඔරොත්තු දෙන ආකාරය හරිනම් බැංකු වත්කම් ප්‍රාග්ධන ප්‍රතිස්ථාපනය කරලා එයා ප්‍රතිව්‍යගත කිරීමට ලක් කරන්න තිබුණා. ඌවමනානා මූලි ආයතන බැංකු ආයතන ප්‍රතිව්‍යගත නොකිරීම මම දකින්නේ අර ගිනුම්කරුවන් මිලියන 53 සුරක්ෂිත කරන්නට නෙවෙයි, හැබැයි ආණ්ඩුව ඒක නොකරේයි බැංකුව අත ගහන්නේ නැතුව EPF එක අත ගෑවේ. මම හිතනවා බැංකුවල අයිතිකරුවන් ප්‍රධාන කොටස්කරුවන් ඒ වගේම බලවත් අධ්‍යක්ෂවරු ඒ වගේම ප්‍රයිමරි ඩීලර්ස්ලා ඒ කියන්නේ ප්‍රාථමික මූල්‍ය ගණදෙන කරුවන්ව හරි ඒගොල්ලන්ව ආරක්ෂා කරන්නට ඔවුන්ගේ වත්කම ආරක්ෂා කරන්නට මුල් දන දීලා EPF එකට අත ගැහුවා. මොකද හරිනම් මේ ප්‍රතිව්‍යගත කිරීම සමානුපාතිකව කරනවා නම් මම හිතන්නේ මේක සියලුම ශේෂ්ත්‍රවලට යන්න තිබුණා. එක කොටසකට විතරක් යන එක සාධාරණ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ මුළු ණය ප්‍රමාණය ගත්තම ඩොලර් බිලියන 84යි. ඒකෙන් ඒ කියන්නේ දළ දේශ නිෂ්පාදනයෙන් 121%යි. දේශීය ණය ඩොලර් බිලියන 36යි. ඒක ගත්තම විදේශ ණය බාහිර ණය ගත්තම ඒකෙන් ස්වෛරිය බැඳුම් කර තියෙනවා ඩොලර් බිලියන 13. ඒකෙන් 150ක හෙයා කට් එකක් නැත්නම් ණය කපායරිමක් කරත් ඒ වගේම බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික
මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
ජාත්‍යන්තර ණය ගෙවීම ප්‍රමාද කරත් IMF එකේ ඉලක්කය ඒ කියන්නේ දළ දේශ නිෂ්පාදනයෙන් 100%ට අඩු කරන්නට බැරි වෙනවා. ඒ කියන්නේ ඒ ටික ඔක්කොම කපහැරියත් ඒ කියන්නේ දේශීය ණය ප්‍රතිව්‍යගත කරන්න තියෙනවා කියන එක තමයි විශේෂඥයෝ කියන්නේ. ඒ කියන්නේ භාණ්ඩාගාරික බැඳුම් කර ප්‍රතිව්‍යගත කිරීමට ලක් කරන්න ඕනේ කියන මතයක් තියෙනවා. එතකොට මේකෙන් ගත්තම දේශීය ණය ඩොලර් බිලියන 36න් බාණ්ඩාගාරික බිල්පත් වලින් ඩොලර් බිලියන 11ක් තියෙනවා. ඒකේ මහා බැංකුවේ 62%ක් තියෙනවා. ඒක ප්‍රතිව්‍යවගත වෙනවා. හැබැයි බැංකු සහ බැංකු නොවන ආයතන වල 36 ප්‍රතිව්‍යවගත කිරීමට ලක් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් ට්‍රෙෂරි බොන්ඩ් ඩොලර් බිලියන 12ක් තියෙනවා. බැඳුම් කර ඒකෙන් බැංකු වල තියෙන 45% ඒවා ප්‍රතිව්‍යවගත කරන්නේ නැහැ. ප්‍රාථමික මූල්‍ය ගනුදෙනුකරුවන් ප්‍රයිමරි ඩීලර්ස්ලා ගාව 11%ක ආසන්න තියෙනවා. ඒවා වලට අත තියන්නෙත් නැහැ. හැබැයි EPF එකේ තියෙන 42%කට අත තියෙනවා. මේවා තෝරලා බේරලා කරනකොට මේක සමානුපාතික නැහැ. ඒ නිසා අපි කියන්නේ මේ සමානුපාතිකව මේක කරන්න තිබුණා. Banks are the largest holders of bonds. Fear of a banking crisis from a DDO is ridiculous and not correct. Banks may have to have extraordinary profits pruned as a result. And ownership structures may change. But since 36% of bank incomes are from government securities, it is understood that there will be constraints and pressure on the bank. But the government could find ways of getting banks recapitalized if they wanted through various schemes. They could have got even support from the World Bank and the IFC or the ADB or recapitalize them through other means. But the government didn't do that. Why? රාජ්‍ය රජයේ කම්කරුවන්ට වැඩ කරන ජනතාවගේ අරමුදල ප්‍රතිව්‍යුහගත කරන එක හරිම ලේසි. හැබැයි රජය බැලුවේ බැංකු අයිතිකරුවන්, බැංකු ප්‍රධාන කොටස්කරුවන්, තව විනාඩිය බලවතුන්, ප්‍රාථමික බැඳුම්කරු ගනුදෙනුකරුවන්, ඔවුන්ගේ කෝටි ගානේ වත්කම් ටික ආරක්ෂා කරන්න ආණ්ඩුව ඒකට අත තිබෙන්නේ නැහැ. මේක තමයි අපේ ප්‍රශ්නේ. මේක සමානුපාතිකව සිදුවෙන්නේ නැහැ. මේකේ තියෙන ඒ වේදනාව, ප්‍රතිව්‍යුහගත කිරීමේ වේදනාව රටේ හැම කෙනෙක්ගේම සමානුපාතිකව තමන්ගේ වත්කම් හැකියාවන් මත දැරිය යුතුයි. එක කොටසකට ප්‍රතිසංස්කරණවල වේදනාව විඳීමටයි, තව කොටසකට වේදනාවෙන් මිදීමටයි ඉඩදීම සඳහා අපට නම් ඒක අනුමත කරන්න බෑ. This must be fair. ඒ කියන්නේ මේක සාධාරණ නෑ. ඒ නිසා ඔබ එක පැත්තකින් අත ගැසීම අවසන් කරන්න. මම අවසන් කරන්න. Honorable Minister, I would like you to listen to this. In 2015, Christine Lagarde, who was the managing director of the IMF, made a speech in Brussels. And she said, I quote, sir, I'll just finish this. Last month, I almost choked on my morning yogurt when I saw the front page of a leading newspaper. There it was, a league table of the world's best hedge fund managers. It showed that the highest earner was able to pocket $1.3 billion in 2014. Today, the 25 best paid hedge fund managers earned a combined $12 billion last year, even as the industry suffered. These are the big boats. These big boats, like BlackRock, are the ones who invested in Sri Lanka. This is I am saying. ISBN earned huge super profits. Christina Lagarde goes on to say again, I quote, but I would like to bring into the discussion what I would call the small boats, the livelihoods and economic aspirations of the poor and the middle class. In too many countries, economic growth has failed to lift these small boats while the big boats have been riding the waves and enjoying the wind in their sails. In too many cases, poor and middle households have come to realize that hard work and determination alone may not be enough to keep them afloat. Too many of them are convinced that the system is somehow rigged, that the odds are stacked against them. No wonder that politicians, business leaders, top-notch economists, and even central bankers are talking about excessive inequality of wealth and income. My key message is reducing excessive inequality. Unquote. That is what the opposition is saying. That is what the SJB is saying. It's about equality. Thank you.
වංජිත් බණ්ඩාර මැතිතුමා අපතුමාට මිනිත්තු 13ක කාලයක් තිබෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බොහොමත්ම ස්තුතියි. අපි ඊට වැඩගත් විවාදයකට අද මේ සභාව විවෘත කරලා තියෙන්නේ. අද උදෑසන සිට මේ විවාදයට සහභාගී වුණු කතිකයන්ගේ
ගරු බද්දලු ග්‍රන්ථවත්තුමා. ඉතින් ගරු අමතුමා මයික් එක දීලා
දැන් මේ කටික ලයිස්තුවේ දැන් මම උදේ එළි වෙච්ච වෙලේ ඉඳන් බලාගෙන ඉන්නවා මේ කතා කරලා ඉවෙන්න කම් මේකේ ලයිස්තුවේ නම දාලා තියෙන විදිහට ඇනවුස් කරනවා.
ඔබතුමාගේ නම තියෙන කරු එමෙතුමා 8 වෙනියට තියෙන එක 7 වෙනිය කරලා තියෙනවා. දැන් කතා කරන්නේ 4 මේ සමාන 5 වෙනිය.
ඈ
දැන් කතා කරන්නේ පස්වෙනියා.
මට නැඹට ඉස්සෙල්ලා තිබුණේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ නම.
නැත. ඔබ විජේදාස කරුමන්තුමා නම තියෙන හත් වෙනි.
ඒක විජි විජ එක එක්කෙනාට ඕන විදිහට හදන්න.
නෑ මේ මේ ලේඛනේ කිසිම වෙනසක් කළා නෑ ඒකමයි තියෙන්නේ. බොමිසති කරු රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා. රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා කතා කරනවා. නෑ ගරුවම තම මෙතන ඇවිල්ලා ඔබතුමා නැවත බලන්න එහෙම මුකුත් වෙනසක් කළා නෑ. මන්ත්‍රීතුමා කතා කරන්න ඔබතුමා අවස්ථාව.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඉතා වැදගත් විවාදයකට අද මේ සභාව විවෘත කරලා තියෙන්නේ සතියන්තේ. අද උදෑසන ඉඳලා මේ විභාගයේ විවාදයට සහභාගි වුණු කතිකයන්ගේ කතාවලට අපිටත් සවන් දෙන්න අවස්ථාව ලැබුණා. මා විශ්වාස කරනවා ඒවා ප්‍රධාන ධාරාවන් දෙකක් ඔස්සේ ගමන් කරන බව. විශේෂයෙන් විපක්ෂයේ කතිකයන් එක්තරා විදිහක බිඳවැටීමකට ලක් වෙලා තියෙනවා. හේතුව මේ දේශීය ණය ප්‍රතිභවගත කිරීම පිළිබඳ මාධ්‍යයට මාධ්‍ය හමුවලට ඔවුන් සහභාගි වෙලා ප්‍රකාශ කරපු සමහර කරුණු, ඒ වගේම සමහර පුරකතන අද වළංගු නැහැයි කියන එක තහවුරු වෙලා තියෙනවා. අපි දැක්කා සමහර වෘත්ති සමිති නායකයෝ කියනවා අද උදේ වෙනකොට මේ රටේ බැංකු පද්ධතිය බිඳ වැටලා තියෙයි. දහස් ගණනක් මිනිස්සු වීදි බසී. මම දැක්කා මේ කතාව පිළිබඳව ඉතා හොඳ කාටුණයක් පළ වෙලා තියෙනවා. ලංකාවේ ප්‍රධාන බැංකුවලට අයත් ප්‍රධාන කාර්යාල හරහා වැටලා තියෙනවා. එතුමා විශ්මයානුකූලව ඒ දිහා බලාගෙන ඉන්නවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අන්ධයා අලියාගේ හැඩේ කියපු විදිහට තමයි අපේ විපක්ෂය මේ දේශීය ණය ප්‍රතිවිවගත කිරීම පිළිබඳව අදහස් දක්වලා තියෙන්නේ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මම මූලික වශයෙන් කාරණා හතරක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න කැමැති. පළවෙනි එක තමයි මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය පිළිබඳව අපි අරමුණු කළේ කුමක්ද? පළවෙනි එක තමයි ණය දළ දේශීය නිෂ්පාදිතයට අනුපාතිකයක් විදිහට 128 විඳලා 95 දක්වා අඩු කරන එක. දෙවැනි එක තමයි දළ වාර්ෂික මූල්‍ය අවශ්‍යතාවයේ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් විදිහට 138 ඉඳලා 113 දක්වා අඩු කරන එක. තුන්වැනි එක තමයි වාර්ෂික විදේශ ණය සේවා කරන අනුපාතිකය දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතිකයක් විදිහට 9.5 ඉඳලා 4.5 දක්වා අඩු කරන එක. හතරවැනි එක තමයි ආර්ථිකය තුළ කිසියම් ආකාරයක ස්ථායීකරණයක් ඇති කරන එක. පස්වෙනි එක තමයි ඉතාම වැදගත් කාරණය, ආර්ථිකය පුරා පැතිර යන ආකාරයේ ධනාත්මක බලපෑමක් මේ හරහා ඇති කරන එක. මේ ආකාරයට අපි මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැබෑ අරමුණ තේරුම් ගත්තා නම් මාධ්‍ය ඉස්සරහට ගිහිල්ලා මීට වඩා වෙනස් කතාවක් අපිට කියන්න ඉඩකඩ තිබුණා. නමුත් අවාසනාවකට මේ පිළිබඳව විවිධ අය තමන් කැමති කෝණේ තමන් කැමති පාටෙන් තමයි තේරුම් අරගෙන තිබුණේ. ඒ නිසා තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ සමාජය තුළ මේක කිසියම් ආකාරයක කතිකාවක් බවට පත් වෙලා තියෙන්නේ. මේක තුළ කිසියම් ආකාරයක තේරුම් නොගත්ත ගතියක් පවතින්නේ. මේක මං හිතනවා ඉතාම නරක තත්ත්වයක්. අපිට මහජන නියෝජිත විදිහට වගකීමක් තියෙනවා. අපි දරන මතය සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඉදිරිපත් කරන්න. කරණියෝජ්‍ය කතානායකතුමනි මම කල්පනා කරපු දෙවැනි කාරණේ තමයි දේශීය ණය ප්‍රතිවිකර කරන ක්‍රියාවලියක අවශ්‍යතාව කවර ආකාරයේද මේකේ ස්වභාවය කොච්චරද අපි 2022 දෙසැම්බර් මාසයේ වෙනකොට ලබාගෙන තිබුණු සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 84.7යි. ඒකෙන් දේශීය ණය ප්‍රමාණය 140.6යි, විදේශ ණය ප්‍රමාණය 144.1යි. 2023 මාර්තු මාසයේ වෙනකොට අපි දැක්කා මේක ඇමරිකානු ඩොලර් බිලියන 91.6 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒකෙන් රුපියල් ඩොලර් බිලියන 47.5 දේශීය ණය. සමහර වෙලාවට පොලි අනුපාතිකයේ ඉහළයම්, උද්දමනකාරී තත්ත්වයන්, ඒ වගේම විදේශ ණය ගැනීමට අපිට තිබුණු හැකියාව සීමා වීම වගේ කාරණා මේ සම්බන්ධයෙන් බලපාන්න ඇති. ඊළඟට නියෝජ්‍ය කතානායකතුමනි මේ ණය කන්දරාව බෙදී යන විදිය කල්පනා කළොත් අපිට පේනවා මහ බැංකුව විවිධ විශ්‍රාම වැටු අරමුදල්, වාණිජ බැංකු, විශේෂ බැංකු, මූල්‍ය ආයතන, ඒ වගේම පුද්ගලයෝ ආයෝජනය කරලා තිබුණා. අපේ ගරු කබීර් හෂීම් මැතිතුමා සඳහන් කළේ මෙන්න මේ කාරණය පිළිබඳව. මේ ප්‍රතිව්‍යවගත කිරීමේදී මේ සියලු පාර්ශ්වයන් අතර මේක බෙදී යාමේ සමානාත්මතාවයේ වැදගත්කම එතුමා ඉස්මතු කරා. ඒක ඉතා වැදගත් කාරණයක්. අපි එතුමාගේ අදහසට ගරු කළ යුතුයි. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි මෙහිදී රජය අරමුණු කළේ සැබවින්ම අවම බලපෑමක් ඇතිවන ආකාරයට ආර්ථිකය පුරා ධනාත්මක බලපෑම් ඇති කරන්න පුළුවන් ක්‍රමවේදයක් වෙත ගමන් කරන එක. ඒ නිසා ගරු කබීර් හෂීම් මැතිතුමා ඔබතුමා සඳහන් කළ සමහර මූලාශ්‍රවලින් ලබාගත් ණය ප්‍රතිව්‍යවගත කිරීම පිළිබඳව රජයේ සැලකිල්ලක් දක්වන්න නැතුව ඇති. මට මතකයි අපේ ගරු හර්ෂ ඩිසිල්ව මැතිතුමා එක්තරා අවස්ථාවක කියන එතුමා ඉතාම සතුටටපත් වුණා කියලා මේ බැංකු පද්ධතියට අත නොතිබ්බ එක පිළිබඳව. මම හිතන්නේ එතුමා ඒ අදහස ප්‍රකාශ කර ඉතාම විද්‍යානුකූල හැදෑරීමකට පස්සේ. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙන්න ඕන විපක්ෂයේ හිටියත් එතුමන්ලා මේ විෂය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන අය එතුමන්ලාගේ අදහස්වලටත් ආණ්ඩුව සවන් දෙන්නට අවශ්‍යයි. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි මේ දේශීය ණය ප්‍රතිව්‍යවගත කරන ක්‍රියාවලිය පිළිබඳව මේ කූඩුව ඇතුලේ ඉන්න අපේ මහ බැංකුවේ නිලධාරී මහත්තුරුත්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරී මහත්තුරුත්, ඒ වගේම රජයට උපදෙස් දෙන අයත් ඉතා සැලකිල්ලෙන් තෝරගෙන කවර අංශ මේ කටයුත්තට සම්බන්ධ කරගන්න ඕනද කියන එක තීරණය කළා තියෙනවා. ඒ නිසා තමයි අපි දැක්කේ මහ බැංකුව වට්ටම් කළ බාණ්ඩාගර් විල්පත් සහ සුරකුම්පත්, විවිධ විශ්‍රාම වැටු වට්ටම් කළ මහ බාණ්ඩාගර් විල්පත් සහ සුරකුම්පත් සම්බන්ධයෙන් මේ දේශීය ණය ප්‍රතිව්‍යවගත කිරීමේ ක්‍රියාවලිය කළ යුතුයි කියලා. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අනේ කවුරු හරි බේරන්න කල්පනා කළා මේක කරාද කියලා. මම හිතන්නේ අපිට බේරන්න තියෙන එකම එකයි. ඒ තමයි මේ රටේ ආර්ථික ස්ථාවරත්වය. අපිට වගකීමක් තියෙන මේ රටේ පුරවැසියන්ට. ඒ නිසා කවුරු හරි කෙනෙක් උත්සාහ කරනවා නම් මේ වාණිජ බැංකු පද්ධතිය අස්ථාවර කිරීම හරහා අපිට පුළුවන්කම තියෙනවා ඉතා ඉක්මනින් මේ රටේ දේශපාලන බලය තමන්ගේ අතට ගන්න පුළුවන් කියලා මං හිතන්නේ ඒක එක්තරා විදිහක මිත්‍යාවක්. ඒ නිසා අපි ඉලක්ක කරන අරමුණට වඩා රටේ මූල්‍ය පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යෑමේ අවධානම පිළිබඳව මේ ක්‍රියාවලියේදී ආණ්ඩුව සැලකිලිමත් වෙලා තියෙනවායි කියන කාරණය අපි නැවත මතක් කරන්නට ඕන. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ විපක්ෂයේ උගත් මිතුරන් අවස්ථා ගණනාවකදී ඉස්මතු කළ ඉතා වැදගත් කාරණා කීපයක් තියෙනවා. මම විශ්වාස කරනවා ගරු මුදල් රාජ්‍ය ඇමතිතුමත් මේ අවස්ථාවේ මේ සභාවේ රැඳී ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු කිරීමේ කිසි වැරද්දක් නැහැ. හේතුව එතුමන්ලා සඳහන් කළ සමහර කාරණාවල
මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා.
කිසියම් වැදගත් පණිවිඩයක් මේ ක්‍රියාවලිය තුළට අපිට එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි සමස්තයට අත නොගැසුවේ රටේ ආර්ථිකය යම් කිසි තීරණාත්මක කඩාවැටීමකට ඒ හරහා ගමන් කරන්න ඉඩකඩ තිබුණා. විශේෂයෙන් වාණිජ බැංකු, විශේෂ බැංකු, පෞද්ගලික ආයෝජක, රාජ්‍ය ව්‍යවසාය, මූල්‍ය සමාගම් මේවා මේ ක්‍රියාවලියෙන් ඉවත් කළා. ඒ නිසා ඒ ඉවත් කිරීම හරහා අපි අරමුණු කළේ කුමක්ද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි අරමුණ තමයි මේ රට ඉදිරියට යා යුතු නම් මේ රටේ ආර්ථිකය යම්කිසි තීරණාත්මක හැරවීමකට ලක්විය යුතු නම් මේ රට පිළිබඳව, මේ රටේ ආර්ථිකය පිළිබඳව ජාත්‍යන්තරය, ඒ වගේම දේශීය ආයෝජකයෝ යම්කිසි ආකාරයක විශ්වාසයක් ඇති කරගන්නට ඕන. ඒ විශ්වාසය ඇති කරගන්නට නම් මෙරටේ මූල්‍ය පද්ධතිය අපි ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒ වගේම අපේ රටට එන ආයෝජකයෝ රටේ ආර්ථිකය ස්ථාවරව ඉදිරි වසර 20ක 25ක කාල සීමාවක් තුළ ගමන් කරනවායි කියන විශ්වාසය තහවුරු කරගත යුතුයි. ඒ නිසා කවුද බලයේ ඉන්නේ කියන එකට වඩා වැදගත් වෙන්නේ කවර ආකාරයකට අපි බලය රඳවා ගන්නවද කියන එකයි. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේක අවස්ථාවක් කරගමු. මේ සියලු අදහස් එකට එකතු කරගෙන මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න. බොහොමත්ම ස්තුතියි.
බෞවින්සේද ගරු මන්තුමනි, ගරු දයසිරි ජයසේකර මහත්තයා, ඔබතුමාට මිනිත්තු 9ක් කාලයක්
තියෙනවා. මූලික වශයෙන් මම නියෝජ්‍ය කතානායකතුමනි බලාපොරොත්තු වෙනවා අද මේ දේශීය ණය ප්‍රශස්ත්‍රීකරණය කියලා එනාපු මේ යෝජනාවලිය සම්බන්ධව කරුණු කීපයක් ගෙනේ. මූලික කාරණේ තමයි දැන් මේ අපේ මේක අපි කතා කරා දිගින් දිගටම මේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය තමයි අපේ මූලික බයිබල් එක, උදේට මේ අපි අරගෙන යන ක්‍රියාවලිය. හැබැයි මේකට අද ඔබතුමාලා ආණ්ඩු විදිහට ගෙනාවේ මේ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයාට සම්පූර්ණයෙන් මේ බලය දෙන්න ඕනේ කියලා. කොහොම අමාරුවෙන් තමයි අපි මේකට ඉදිරිපත් කළ යෝජනාව ඊයේ හර්චිල්ල මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුක්ත ගත්ත තීන්දුව අපි ඇතුළත් කරගත්තා. එහෙම නොවේ නම් අද සිද්ධ වෙන්නේ මුදල් අමාත්‍යවරයාට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඕනෑම ක්‍රියාවලියක් කරන්න ඉඩ දෙන යෝජනාවක් සම්මත කරන්න තමයි මේකේ බලාපොරොත්තුව තිබුණේ. ඒක අපි නවත්ත ගත්තා ලංකාවේ තියෙන අපේ රටේ තියෙන වාසනාවට. දැන් ඊළඟට මම කියන්න කැමති ඉතාම වැදගත් කාරණයක්. මේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය සම්බන්ධව ගත්තම ඊට පෙර ආතුව මේකේ කාරණා දෙකක් අපි දැක්කා. විශේෂයෙන් ලංකාවේ අද විදේශ ණය ප්‍රමාණය තියෙනවා ඩොලර් බිලියන 47.2ක්. ඒ වගේම විශේෂයෙන් මම කියන්න කැමති ඊට අමතරව අපේ ප්‍රයිවට් සෙක්ටර් කමර්ෂියල් ලෝන්ස් විදියට තව තියෙනවා ඩොලර් බිලියන 3.4ක්. ඒක මේකට ඇතුළත් වෙලා නැහැ. එතකොට ඒ කියන්නේ පුද්ගලික අංශේ විවිධ ආයතන ගත්ත ඒවා විතරක් නෙමෙයි පුද්ගලික අංශය අය ගත්ත ඩොලර් බිලියන 3.4කුත් මේ ණය කලඹට තිබෙනවා. එතකොට මම කියන්න කැමතියි දැන් මේ ක්‍රියාවලිය දිගින් දිගටම ආණ්ඩුව කිව්වා දේශීය ණය සම්බන්ධව තීන්දුවක් ගන්න කලින් අපි විදේශීය ණය සම්බන්ධව යම් ක්‍රියාවලියක් අනුගමනය කළා තමයි මේ ක්‍රියාවලිය කරන්න කියලා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඒ නිසා මොකද වුණේ? කලින් ගිහිල්ලා පැරිස් ක්ලබ් එකට ගිහිල්ලා අනිත් ක්ලබ්ස් වලට ගිහිල්ලා ඔක්කොම හැම ක්ලබ් එකකටම ගිහිල්ලා ඉවර වෙලා ඇවිල්ලා තමයි ඉස්සල්ලාම අත ගැහුවේ දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙල. නැත්තම් දේශීය ණය කපහැරීමේ ක්‍රියාවලිය සඳහා. මේක තුල විශාල අර්බුදයක් දැන් මතුවලා තිබෙනවා. විශේෂයෙන් මම කියන්න කැමති මේ මහබැංකු අධිපතිතුමා විසින් දින කිහිපයකට කලින් මේ පිළිබඳව අනාවරණයක් කරා. මේ අනාවරණය අපිට අදාළ වෙන්නේ නැති වුණාට මේක දිහා බලාගෙන ඉන්න විදේශ රටවල විශාල බොන්ස්වල ඉන්න අය මේ සම්බන්ධව විශාල අවධානයකින් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා. මේක අඩුවතරමේ මේ අද මේ විවාදය පහුවෙලා මේක ක්‍රියාත්මක කරා නම් මේක ගැන පැහැදිලි කිරීමක් කරා නම් මේ පස්සේ අද එන්නේ නැහැ. මම කියන්න කැමතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒකෙදි එතුමා ප්‍රකාශයක් කරා. මම දන්නේ නැහැ කාගේ වුමනාවට ඒ ප්‍රකාශ කරාද කියලා. නාමිකාඩේ අගේ අඩු කිරීම හැයා කට් එක 130කින් යන්න තමයි ඒගොල්ලන්ගේ ප්ලෑන් එක තියෙන්නේ කියලා. දැන් මේකත් එක්ක මොකද්ද වුනේ? අද ලොකුම අර්බුදය ඊට පස්සේ පටන් ගත්තේ එතනින් පස්සේ. මොකද හේතුව අද වෙනකොට දැන් ඊයේ මම මේ ජූනි 30 මේ ක්‍රියාවලිය මම ඔබතුමාලට ගේන්නම්. මේක මම හැන්සඩ් ගත කරනවා. අපි 130ක් කිව්වම 170ක් අපිට ඉතුරු වෙනවා. ඒකේ අදහස් කරන්නේ ඩොලර් එකක් ගන්න 130 නම් අපි යන්නේ ඩොලර් එකක් ගන්න 170ක් දක්වා ගෙනියන්න පුළුවන් කියන ප්‍රකාශය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරා. මේක තුල මොකද වුනේ? මේක තුල වුනේ දැන් ඊයේ වෙනකොට ඒත් කියන්නේ 30 වෙනකොට මේ ඩොලරයට 130ක් තිබිච්ච එක ඩොලරයට 147ක් දක්වා වැඩි වුණා. මේ ඩොලරයට 147ක් දක්වා වැඩි වුණාම එතකොට ඒකේ මහ බැංකුව අධිපතිතුමා කියනවා තව මේක 70 දක්වා ගෙනියන්න පුළුවන් කියන එක. මේක මම හිතන්නේ එතුමාගේ පුද්ගලික කාරණාවක් විදිහට මේ කිව්වයි කියලා. නමුත් මේ ක්‍රියාවලිය තුල අද වෙනකොට මේක ඩොලරෙකේ අපිට ගෙවන්න තියෙන ප්‍රමාණය 130 ඉඳලා 148ට වැඩි වුණා. ඒකෙන් වුණ පාඩුව ඩොලර් බිලියන 2ක් ඊයේ දවස වෙනකොට මේ පිටරට ඉන්න බොන්ඩ්ස් වල ඉන්න අය මේ සම්බන්ධව බලාගෙන ඉඳලා 130ට ගන්න තිබිච්ච එක 147 දක්වා මේක වැඩි කරා. මේක වැඩි කිරීම තුල අපිට ට්‍රේඩ් වුණා 5.52ක් අපිට රටක් විදිහට අපිට විශාල බරපණක් අපිට දැන් දරන්න වෙලා තියෙනවා. ඩොලර් බිලියන 2ක් මාරක් අපිට සම්පූර්ණයෙන් පාඩු වෙලා තිබෙනවා මේ ගනු දෙනුවත් එක්ක. මේක මං හිතන්නේ මේක සිංගප්පූරුවේ ඉන්න මහමොලකරු තමයි මේක කියන්නේ ඇත්තේ කියලා අපි විශ්වාස කරා. මොකද හේතුව ලංකාවේ දේශීය බැංකු ඔක්කොම වහලා ලංකාවේ දේශීය බැංකු සියල්ල වහලා මේකේ කොටස් වලඳපල වහලා බොන්ඩ්ස් ගන්න තිබිච්ච අවස්ථාව අහිමි කළා. ලංකාවට හැකියාවක් තිබුණා ඕනම් පිටරට මේ 131 70 වෙනකල් ගන්න. අපේ ඇයට කිසි අයිතියක් නැහැ. ඒ අයිතිය සම්පූර්ණයෙන් වහලා දාලා මේක හරියට අර බොන්ඩ් ස්කෑම් එක වගේම තව එකක් තමයි මේ ක්‍රියාත්මක කරේ. ඒක තුල මම කියන්න කැමති 730 දිවිච් එක 744 නැග්ගා. අපිට ඩොලර් බිලියන 2ක් කීයේ දවස් වෙනකොට සම්පූර්ණයෙන් පාඩු වුණා. මේ පාඩුව අපිට විශාල හානියක් බවට පත් වෙනවා අනාගතයේ. මම කියන්න කැමති මේකේ රුපියල් ප්‍රමාණය රුපියල් බිලියන නැත්නම් බිලියන 8ක් නැත්නම් කෝටි 80,000ක් රුපියල් කෝටි 80,000ක පාඩුවක් ඊයේ විතරක් 731 744 නැගීම තුල ලංකාවට පාඩු වුණා. මේක වෙනත් විදියකට අපිට පාලනය කරගන්න හැකියාව තිබුණා නම් මේ ඩොලර් බිලියන 2 ලංකාවේ අර ව්‍යාපාරිකයන්ට සාමාන්‍ය අපේ ඉන්න දේශීය ව්‍යාපාරිකයන්ට ඔවුන්ගේ ණය ගනුදෙනු පියවගන්න නැත්නම් ඔවුන්ගේ ලෝන් එකක් ලබා ගන්න මේ ඩොලර් බිලියන 2 පාවිච්චි කරන්න තිබුණා. හැබැයි මේක විශාල කුමන්ත්‍රණයක් නැත්නම් මේක විශාල හොරකමක් විදියට තමයි අවසාන වශයෙන් ලංකාව තුල විතරක් නෙවෙයි පිටරට වුණත් බලපුවාම මේක තේරෙනවා. මේක සාමාන්‍යයෙන් මනි මාකට් එකේ ඉන්න කට්ටිය මේක දන්නවා මොකද්ද උනේ කියලා. ඒ නිසා මේ පැත්තෙන් ලංකාවේ එක ගැන අපි EPF ETF ගැන කතා කරගෙන පාර්ලිමේන්තුව කෑ ගහන අස්සේ අර පැත්තෙන් විදේශ රටවල් වල ඉන්න අය ලංකාවේ මේ අනවුස්මන්ට් එකත් එක්ක ඩොලර් බිලියන 2ක් ඒගොල්ලෝ හම්බ කරගත්තා. මේකෙන් මේ ඩොලර් බිලියන 2 ගියේ කායි සාක්කුවට? එරා මං අහන්නේ මේක ලංකාවේ මිනිස්සු දන්නේ නැහැ. අපි මෙතන ඉඳලා කෑ ගහනවා EPF එකෙන් කපනවා ETF එකෙන් කපනවා රටේ දේශීය ණය වලට අපි අත තියලා තියෙනවා මේවා කියලා කෑ ගැව්වට ඇත්ත වශයෙන් විශාල අර්බුදයකට අපි ලක් වෙලා තියෙනවා. පැහැදිලිව මම කියන්න කැමති මේකේ විශාල අර්බුදයක් අපේ රටට ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම මම කියන්න කැමති අද ජාත්‍යන්තරව මේ වැඩේ ඉවර කරගන්න නැතුව අද චීනය තාම උපසෝගෙනෙක් විදිහට ඉන්නේ. චීනය ඒගොල්ලන්ට කිව්වා අර රටවල් වල අඩු කරන ප්‍රමාණය ගැන අපිට කියන්න. එදෙනින් පස්සේ අපි සූදානම් අපේ ප්‍රමාණය අපිට කතා කරලා කියන්න කියලා. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ? අවසානයේ මොකද්ද වෙලා තියෙන්නේ? විදේශ රටවල් වල නැත්තම් විදේශයෙන් අපිට ගන්න තිබිච්ච නැත්තම් අපිට ලැබෙන්න තිබිච්ච ඒ හැකියාව සම්පූර්ණයෙන් සීමා සහිත තැනකට ගෙනාවා. මොකද හේතුව? මේ මහ බැංකුව විසින් ඉදිරිපත් කරපිටේ තියෙනවා මේක 100ට 30කට හැයා කට් එක නාමක අඩු කිරීමට යනවා කිය. මේක ඇත්ත වශයෙන් 170ක් ගැන තමයි අපිට කතා කරන්න තිබුණේ. විවක්ෂ නායකතුමා කියනවා 150ක් කියලා. මම කියනවා 170කට මේක ගිහිල්ලා කතා කරගත්තා නම් මේක ඒගොල්ලෝ අඩු කරන්න පුළුවන් තව ප්‍රමාණයක් තියෙනවා. 130යි කිව්වෙන් පස්සේ ඒ කියන්නේ ඔවුන්ට ගන්න පුළුවන් අඩුම ප්‍රමාණය තමයි අපි දීලා තියෙන්නේ. අපි 170ක ඉඳලා පටන් ගත්තා නම් මේ වැඩේ කතා කරගන්න අපිට මීට වඩා සහයෝගයක් ශක්තියක් අපිට ගන්න තිබුණා. අපි දන්නවා ලෝකේ මේ ණය දෙන ආයතන ඒ අයට සමාර්ථයන් වල තියෙනවා ඩොලර් බිලියන 100 200 300 ගිවන්න තියෙනවා. ඒවා ඒගොල්ලෝ හිමින් හිමින් කපා ඇරීම් කරනවා. ලංකාවේ මේ තියෙන සොච්චන් ගන්නවා ඩොලර් බිලියන 42ක්. මේක ගැන කතා කරන එක අපිට ලොකු ප්‍රශ්නයක් නෙමෙයි ඒගොල්ලන්ට. නමුත් අත වශයෙන් කරේ පළවෙනියෙන් ලංකාව ණයක් නොගෙවන්න පුළුවන් තරක් බවට පත් කරා ඉස්සල්ලාම මේ ආණ්ඩුව විසින්. දෙවනුව ඊළඟ කරපු දවන්තම ක්‍රියාවලිය තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. මම කියනවා බොහොම පැහැදිලිව මේ ඊයේ දවස තුල විතරක් ඉන්ටර්නැෂනල් බොන්ඩ් මාකට් එකේ 730 තිබිච්ච එක 47 දක්වා වැඩි කිරීම තුල
අවසන්
කෝටි 80000ක් මේ රටේ ලංකාවට පාඩුව සිද්ධ කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල හැදුවේ කවුද කියන එක කරුණාකරලා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා කියන්න ඕනේ. අපේ සේමසිංහ මැතිතුමා ඉන්නවා. එතුමා ෆෝන් එකේ දුරකථනයේ කතා කරලා ඉන්නේ. නමුත් මම කියන්න කැමතියි ඔබතුමා කරුණාකරලා මේක ගැන හොයන්න. මොකද හේතුව ඉන්ටර්නැෂනල් මනි මාකට් එකේ සිද්ධ වෙලා තියෙන කාරණේ ඊයේ දවසේ මම මේක ඔබතුමාට එවන්නම් කොපියක්. 730 දිපිච් එක 740 දක්වා වැඩි වෙලා තියෙනවා ඊයේ දවසේ ඇතුළත පමණක්. ඒ කියන්නේ මේ භාණ්ඩාගාරයේ විසින් මේ මහ බැංකුව විසින් කිව්වා මේක 170කට ලියන්න පුළුවන් කියලා. ඒතොර අනාගතයේ තමුන්නාන්සලාට මේක 170 දක්වා වැඩි වුණ ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මීට වැඩිය දෙගුණයක් තුන්ගුණයක් මේ රටට පාඩුවේ සිද්ධ වෙන වැඩපිළිවෙලකට තමයි මේ අතගාලා තියෙන්නේ කියන එකත් මතක් කරමින් විශේෂයෙන්ම මේ EPF එකට මේ අතගාලා තියෙන විදියට අපි බැලුවොත් අපේ නියෝජ්‍ය කතානායකතුමනි
ඔබතුමාගේ කාලය අවසන් වෙනකම්
බිලියන 1 විනාඩියක් දෙන්න බිලියන 3.0ක් තියෙනවා භාණ්ඩාගාර බිල්පත් 2.69ක් තියෙනවා 6.3ක් තියෙනවා භාණ්ඩාගාර බැඳුම් කර. ඒ කියන්නේ මේ ට්‍රෙෂරි බිල්ස් වල
වැඩිම
ප්‍රමාණයක් දාලා තින්නේ ETF එක. ඒ නිසා එහෙට අත තැබීම තුළ විශාල අර්බුද ගන්නාවක් මත වෙනවා කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා.
බොමිසිතේ ඔබතුමා ගරු නිමල් ලංසමෙන්තු ඔබතුමාට මිනිත්තු 15ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් කරු මදුරු විතානගේ මෙතුමා මූලාසනේ.
ගරු නියෝජ්‍ය සභාපතිතුමනි විශේෂයෙන් අද විවාදයට ගන්නා දේශීය ණය ප්‍රතිසස්කරණ කරණය ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා සම්මතය පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් ලංකා ඉතිහාසයේ මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි රට බංකොලොත්භාවයට පත් වුණේ. එහෙම තිබුණු වෙලාවක අපි දන්නවා මේ රටේ මිනිස්සුන්ට විශාල ප්‍රශ්න රාශියක් තියලා විශේෂයෙන් විදුලිය පෑ ගානක් අපද්දී ඉන්ධන ලබා ගන්න පෝලිං වල ඉද්දී මම හිතන්නේ මේ ජනතාවගේ එදිනදා පාසුකම් සපයා ගන්න බැරුව තියෙද්දි තමයි අතිකරු ජනාධිපතිතුමා මේ වගකීම බාරගත්තේ. එතුව බාර අරන් අවුරුද්දක් මේ වගකීම බාර ගන්න කිව්වම වෙනත් ප්‍රධාන විපක්ෂයට විපක්ෂ නායකතුමා මම හිතන්නේ විවිධ කොන්දේසි ඉදිරිපත් කරමින් විවිධ දේවල් කියමින් මගහැරියා. හැබැයි රටේ ජනාධිපතිතුමාත් ඒ වගේම අලුතෙන් පත් වුණු මහ බැංකු අධිපතිතුමත් රට විශාල ආගාධයකට වැටිලා තියෙන එක දැක දැක තමයි මේ වගකීම බාරගන්නේ. අනිත් අය බෑ කියද්දී. හැබැයි මේ වගකීම බාර අරගෙන අද වෙද්දී ඉතාමත් ප්‍රශස්ත මට්ටමට මේ රට ගෙනියනවා ආර්ථිකය ගෙනියනවා කියන එක මේ රටේ ජනතාව පිළිගන්නවා. හැබැයි මේ ඉන්න කුවක දේශපාලඥයෝ විතරක් පිළිගන්නේ නැහැ මේ අවුරුද්දත් ඉස්සේ රට හොඳට එනවා කියන ආර්ථික සංඛ්‍යාලේඛන. මම දන්නවා සජබෙතුල අපේ අර්ෂද සිල්ලපැතුමා මයිතන ඉතාමත් මැදිස්ත්‍ව අදහස් ප්‍රකාශ කරනවා. දැන් IMF එක යන්න කියලා කිව්වෙත් එතුමා. එතුමාගේ පක්ෂය. අද මොකද විපක්ෂ නායකතුමා ආවිල්ලා කියන්නේ. අපි යන්න කිව්වා තමයිලු ඩීල් එක කරන්නලු. යකෝ කියපන්කෝ එහෙනම් ඩීල් එක දාන්න ඕනේ විදිය කියපන්කෝ අපිට පොඩ්ඩක්.
ඩීල් එක කොහොමද කරන්න ඕනේ කියලා. අපිට ඕන ඕන විදිහට IMF එක ඩීල් කරන්න බෑ කියන එක විපක්ෂ නායකතුමාට තේරෙන්නේ නැද්ද? මේ ඉන්නේ විපක්ෂයේ අනිත් අයට තේරෙන්නේ නැද්ද? මොකද අපි රට බංකොලොත් වෙලා ආර්ථික වශයෙන් ප්‍රපාතයට වැටිලා නන්නත්තර වෙලා ගිහිල්ලා අපි උදව්වක් ඉල්ලන ආයතනෙට පුළුවන්ද අපිට නීති දාන්න? පුළුවන්ද? බෑ. ඒකවත් තේරෙන්නේ නැති මොන්ටසෝරි ළමෙක්. මොකද ව්‍යාපාරයක් කරලා නැහැ, ව්‍යාපාර පිළිබඳව දැනුමක් නැහැ, ව්‍යාපාර ලාභ ලාභ ගණන් හදන්න දන්නේ නැහැ. මේ නිකන් ආර්ථික විශේෂඥයෝ වගේ ඇවිල්ලා විශාල වැඩ කොටසක් මෙතන පෙන්වන්න හදනවා. මම අහනවා දයසිරි ජයසේකර ඇමතුමා කියන්නේ මා බැංකුව අධිපතිතුමා කියන දේ වැරදි කියලාද? මා භාණ්ඩාගාරය කියන දේ වැරදි කියලාද? එහෙම නැත්නම් මුල්ලි මණ්ඩලය කියන දේ වැරදි කියලාද මේ කියන්නේ? එදා පෑදිලිවම මොකද්ද දේශපාලඥයන්ට ඇඟිල්ල දික් කළේ? දේශපාලඥයෝ මේකට ඇඟිලි ගන්නවා කියලා. හැබැයි අද සුවාදීනව එයාට වැඩ කරන්න අවස්ථාව දීලා තියෙනවා.
ඔව් ගායසිරිමන්තුමා,
මේ අපේ ලංසා මන්ත්‍රීතුමා මගේ නම කියපින්ද මං කියන්නේ. මං කිසි වෙලාවක කියන්නේ නැහැ ඒගොල්ලෝ කරපු වැඩේ වැරදිද හරිද කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ ගත තීන්දුවෙන් ඇති වෙලා තියෙන තත්ත්වය. ඒ කියන්නේ මේක ඊයේ මේක මේ ගරු මන්ත්‍රීතුමා මේ 130ක හැයකට එකට විදේශ රටවලින් යනවා කියලා මේ ගහපු එකෙන් තමයි අද ලෝකේ ඉන්න බොන්ඩ් මාකට් එකේ ඉන්න කට්ටිය අද 130 තිබිච්ච එක 144 ඒගොල්ලෝ ඊයේ වැඩි කරගත්තා. ඒක 170ටම යනවා. ඒකයි මම මේ කිව්වේ. මම මේ ඔබතුමා ඒකට කරන්නේ නැපා. මම මේ කියන්නේ කා ගන්න. වැදගත්ද ඒකයි.
ඔව් ලස්සම
පාර්ලිමේන්තුවයි පිළිගන්න ඕනේ දේශපාලඥයෝ මේ මුදල් මණ්ඩලයට එහෙම නැත්නම් මා බැංකුවට එහෙම නැත්නම් ට්‍රෙෂරියකට අත දාන්න කියලා තමයි මේ ප්‍රශ්න මතුවුනේ විශාල විදියට. ඒ නිසා අද ජනාධිපතිතුමා ස්වාධීනව ඒ ආයතන වලට වැඩ කරන්න දීලා තිනවා. ඒ ආයතන වල ඉන්නේ කවුද? මේ රටේ ඉන්න ඉහළම ආර්ථිකයේ පිළිබඳව අධ්‍යාපනය ලැබලා උසස්ම මට්ටමේ අය. ඒ මට්ටමේ අය තමයි ට්‍රෙෂරියක ඉන්නේ, සෙන්ට්‍රල් බැංක් එකේ ඉන්නේ, මුදල් මණ්ඩලයේ ඉන්නේ. මේ ඉන්න මයි දන්නේ ආර්ථිකය පිළිබඳව මෙලෝ අසරක් නොදන්න ආප්ප කඩයක්වත් නොකරපු අය ඒගොල්ලන්ට උගන්වන්න යනවා. ඒගොල්ලන්ට උගන්වන්න යනවා ආප්ප කඩයක්වත් නොකරපු අය. ඒ නිසා තමයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. මගේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ රට දැවැන්ත ආර්ථික ප්‍රශ්නයකට මුහුණ පාලා තියෙනවා. මුළු රටම කිව්වා IMF එකට යන්න කියලා. IMF එකට ගියා. IMF එකේ කියන වැඩපිළිවෙල ඉතා සාර්ථකව කරගෙන යනවා. ඒකේ ප්‍රතිඵල එන්න එන්න ජනතාවට ලැබෙනවා. අද තියෙන අවසාන කඩුල්ල. අද තියෙන අවසාන කඩුල්ල ඇයියේ? පෞගිය ටිකේම මේ රටේ මිනිසුන්ව මං දැක්කා. පෞගිය ටිකේ මොනවද කිව්වේ මේගොල්ලෝ කිව්වා බැංකු පද්ධතිය බංකොලොත් වෙනවා. බැංකු පද්ධතිය කඩාගෙන නැටනවා. සුනිල් ලන්දුනේත් කියනවා. වසන්ත සමරසිංහ මොනවද කියන්නේ? තැන්පත්කරුවන්ගේ මුදල් නැතුව යනවා බැංකු ටික මේ. හැබැයි අපි තමුන්නාංශලා මුදල් කාරක සභාවෙදී බැංකු නියෝජ්‍යය ගෙනල්ලා ඇව්වා. මේ විපක්ෂයේ ප්‍රශ්න කළා. බැංකු නියෝජ්‍යය ඉතා පැහැදිලිව කිව්වා බැංකු වලට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. බැංකු තැන්පත් වලට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. බැංකුවේ මුදල් වලට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙමනම් මොනවද මේ කියන්නේ? එනිසා පෑදිලිව මේ රටේ කිසිම බැංකුවල තැන්පත් කරවන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියන එක අද ඔප්පු වෙලා තිනවා. රට ගිනි තියන්න ගියේ බිල්ලොමවන්න ගියේ මේ විපක්ෂයට පුරුදු බිල්ලොමවන එක තමයි. ජනාධිපතිතුමා රට බාරගත්තු දා ඉඳලා බිල්ලොමවන එක කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණ නම් පුරුදුයි බිල්ලොමවන එක. හැබැයි අපි දන්නේ නැහැ සජබෙට පුරුදුද කියලා. මොකද ජනාධිපතිතුමා නියෝජනය කරන ප්‍රතිපත්තියත් සජබෙ නියෝජනය කරන ප්‍රතිපත්තියත් එකයි. ඒ ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ කොහොමද කියන එක මට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ ගරු සභාවේ මම අවධානය යොමු කරන්නේ. මොකද මේක ඉතා අමාරු එකෙන් තිබ්බ රටක් ගොඩ අරගෙන එද්දී මොකද පිට රට අයගේ ණය අපි ප්‍රතිව්‍යුහ ගත කරන්න කියපුවාම ඒ අයගේ ජනතාවගේ බදු මුදල් අඩු කරන්න කියපුවාම ඒ අය ඉල්ලීමක් කළා තියෙනවා දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කරන්න කියන එක. ඒක අනුව තමයි ඉතාමත් හොඳ යෝජනාවලියක් හදලා. මොකද මහ බැංකුවේ අධිපතිතුමා ඉතා පැහැදිලිව කිව්වා. මහ බැංකුවේ අධිපතිතුමා සංඛ්‍යා ලේඛන එක පෙන්නවා. අපි මේ විදියට කළොත් මේ විදියට ආර්ථික සංඛ්‍යා ලේඛන අපිට උඩට ගන්න පුළුවන් කියන එක. ඉතින් මම කියන්නේ මේ විපක්ෂ නායකතුමාව විජිතේරත්තෝ එහෙම නැත්නම් වෙනත් කෙනෙක් මේකේ ආර්ථික විශේෂඥයෝ නෙමෙයි. අපිට වැඩපිළිවෙලක් දීලා තියෙනවා. වැඩපිළිවෙල විවේචනය නොකර අඩුපාඩු පෙන්වන්නේ නැතුව අපි පෙන්වන්නේ අපිට කරන්න පුළුවන් විකල්ප වැඩපිළිවෙල මොකද්ද කියලා. මම තමුන් ආංශලගේ අවධානයට යොමු කරන්න. විශේෂයෙන් අපි දැක්කා මා බැංකු අධිපතිතුමාගේ වාර්තාවේ මොකද එතුමා බලාපොරොත්තු වෙන කාරණා තුන 2022 අවසාන වෙනකොට රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාද ප්‍රතිශතයක් ඉදට 128ක් වෙච්ච 195ට අඩු කරගන්න. එහෙමනම් විපක්ෂය හරි කවුරු හරි කියන්න මේ දළ දේශීය නිෂ්පාදන ප්‍රතිශතය ලෙස 195ක් දක්වා අඩු කරන වැඩපිළිවෙල මොකද්ද කියලා, විකල්පේ මොකද්ද කියලා. එහෙම නැත්නම් මොකද්ද මේක නැතුව කරන්න පුළුවන්? ඒක නැතුව විවේචනය කළ වැඩක් නැහැ. ඊළඟට එතුමා කියනවා රජයේ සම්පූර්ණ මුල් එකන අවශ්‍යතා වාර්ෂික රජයේ දළ දේශීය නිෂ්පාදන ප්‍රතිශතය ලෙස දැන්ට පවතින 134 ආයක ප්‍රමාණය 2027-32 දී 13 දක්වා අඩු කරන්න ඕනි කියලා. එහෙමනම් කියන්න මේ 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 නිර්ණායකට යන්න පුළුවන් වෙනත් විකල්ප මොනවද තියෙන්නේ කියලා, වෙනත් වැඩසටහන් මොනවද තියෙන්නේ කියලා කියන්න. එහෙම කියන්නේ නැතුව නිකන් එක එක කොනක අල්ලගෙන එක කොනක් රිද්දන් දඩුවට වැඩක් නැහැ. මේක සමස්ත ආර්ථික ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය තුල තමයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා පොඩි පොඩි දැන් අල්ලන්න හදන්න එපා. ඊළඟට මහ බැංකු අධිපතිතුමා අපිට පෙන්නුවා විදේශ ණය සේවා කරන දැන්ට දළ දේශීය නිෂ්පාදනයේ 9.4 ලෙස පවතින 2021 2032 කාලය තුල 4.5ට ගේන්න ඕනේ කියලා. එහෙමනම් කියන්න මේක කොහොමද ගේන්නේ කියලා, මේ සඳහා වැඩසටහන මොකද්ද කියන එක කියන්න. ඒ නිසා එතුමා ඉතාමත් පැහැදිලිව පෙන්නුවා මේ රට අපේ රට මේ තත්ත්වයට එන්න ඕනේ. ඒ නිසා එතුමා බලාපොරොත්තු වෙනවා මෙම ඉලක්ක ළඟා කරගතොත් බාහිර මුල්‍ය පරතරය පිරවීමට ලැබෙන සානෑ ඇමරිකානු ඩොලර් බිලියන 16.9කින් අඩු කරගන්න පුළුවන් වෙනවා කියලා. මේව තමයි මේ කතා කරන්න ඕනේ. මොනවද වල්පල්නේ කතා කරන්න ඇවිල්ලා? මේකට විකල්ප වැඩපිළිවෙල කරන්න. නිකන් බල්ලෝ වගේ බුරන් නැතුව නරි වගේ ඌ කියන්නේ නැතුව විකල්ප වැඩපිළිවෙල දෙන්න, විකල්ප වැඩසටහන දෙන්න. එහෙම නැතුව බොරුවට මේ රටේ ජනතාවට බිල්ල මවන්න එපා. බැංකු කඩන් වැටෙනවා, EPF ETF මුදල් ගන්න බෑ. අද බලන්න කරු නියෝජ්‍ය සභාපතිතුමනි, අපි ඉතාමත් රජයක් විදියට සාතික කරලා තිනවා ETF එකේ EPF එකේ තියෙන මුදල් සම්පූර්ණ ලබා ගන්න පුළුවන්. 9%ක පොලි ප්‍රතිශතය ලබා ගන්න පුළුවන්. මොකද මේ සමහර අය පෙන්නනවා මන් දැක්කා මේ විවිධ තර්ක තමුන්නාන්සේ අපි කල්පනා කරන ව්‍යාපාරය මේ රටේ උද්දමන එන්න අඩු වෙනවා, ඉන්ෆ්ලේෂන් එක අඩු වෙද්දී බැංකු පොලි අඩු වෙනවා. හැබැයි මේ රටේ සියලුම විපක්ෂයයි මෙතෙක්කල් පාර්ලිමේන්තුවේ ඇවිල්ලා හැමදාම මොනවද කිව්වේ? සුළු ව්‍යාපාරිකයන්ට අමාරුයි, කර්මාන්තකරුවන්ට අමාරුයි, පොලිය වැඩි කියලා. හැබැයි දැන් පොලි අඩු වෙද්දිත් මොන් කෑ ගන්නව මෙතනට ඇවිල්ලා? පුදුම රටන්නේ මේක. මේක පුදුම රටන්නේ. ඒ නිසා අපි පෑදිලෙම කියනවා කවුරු බිරුවත් ජනාධිපතිතුමා මේ ගෙන යන වැඩසටහන සඳහා අපි ශක්තිමත් සහයෝගය දෙනවා. අද රටේ ජනතාව විශ්වාසය තියාගෙන ඉන්නවා. ඒ නිසා තමයි විපක්ෂයේ කොච්චර කිව්වත් බැංකු කඩන් වැටෙනවා, විවිධ බිල්ල මවන්න ඇදුවත් රටේ ජනතාව ඒකට අවුන්නේ නැහැ. දැන් රටේ ජනතාව බුද්ධිමත්, රටේ ජනතාව ඕවලට අවුවෙන්නේ නැහැ. ඒ නිසා අද සියලු දෙනාට විශ්වාසය, බැංකු සංගම නියෝජිතය ඇවිල්ලා කිව්වා කිසිම ප්‍රශ්නයක් නැහැ බැංකු වල මේ වැඩසටහන තුලින්. ඒ නිසා රටේ කවුරුත් බය වෙන්න දෙයක් නැහැ. අර්ථසාධක කරමුදල් වලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ස්ථාවර 9%ක පොලිය හම් වෙනවා, මුදල හම් වෙනවා, කල්පිරෙදී ඒක ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඒ ගැන මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒකම මෙම වැඩසටහන සාර්ථක වුණාම තමයි මේ රටේ ආර්ථිකය හොඳ වෙන්නේ. මොකද IMF එක බලාගෙන ඉන්නවා, දේශීය ණය ප්‍රතිවගත කරපුවාම ඒ ටිකක් උනාට පස්සේ ඩොලර් බිලියන 7ක් විතර 3ක් IMF එකේ හම් වෙනවා, ADB World Bank වලින් සල්ලි එනවා, අපේ බැංකු ක්‍රමයේ සුරක්ෂිත වෙනවා, අපේ EPF ETF තියෙන අයට මේක ගන්න පුළුවන්. දැන් මේක නොකළොත් මොකද වෙන්නේ? සල්ලිවත් ගන්න මේ රට බංකොලොත් උනොත් මොකද වෙන්නේ? පොත්වල තියෙයි 7%ක් ගන්න බෑ. පොත්වල තියෙයි කිසිම ඉන්ට්‍රස්ට් එකක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා තමයි ලෝකයේ ඉන්න ආර්ථික විශේෂඥයෝ කියන්නේ මේ විදියට කරන්න කියලා. ඉතින් ඒක තමයි අපි කරන්නේ. ජනාධිපතිතුමාට ඕන විදියට අපිට ඕන විදියට නෙමෙයි කරන්නේ. ලෝකයේ ඉන්න ආර්ථික විශේෂඥයෝ, ලංකාවේ ඉන්න ආර්ථික විශේෂඥයෝ කියන විදියට මේ වැඩේ කරන්නේ. ඒ කියන විදියට වැඩේ කරපුවම අපි දැක්කා පෞගේ කාලය තුල මේම උඩට එනවා රට. රටේ මිනිසුන්ගේ එදිනදා තිබ්බ වියදම් අඩු වෙනවා, උද්දමනේ අඩු වෙනවා, බැංකු පොලි අඩු වෙනවා, මිනිසුන්ට විශාල සහනයක් ලැබෙමින් පවතිනවා, විදුලි බිල අඩු වෙනවා, ගෑස් අඩු වෙනවා. හැබැයි මේ අවසාන කඩුල්ල පැන්නට පස්සේ විපක්ෂයට තමන්ගේ සීන දකින්න බැරුව යනවා. මොකද සීනය? ඊළඟ ආණ්ඩුව ගන්න මිනිසුන්ව මරලා හරි, මිනිසුන්ව කබලෙන් ලිපට දාලා හරි, මිනිසුන්ට මොන දුක කර දීලා බලය ගන්න මේ විපක්ෂය දන්නේ. ඒ නිසා මෙතන තියන්නේ ගේම් එකක්. මෙතන තියෙන වෙනත් දේවල් නෙමේ. මිනිස්සු ගැන මුන්ට පුදුම කැක්කුමක්වත් නැහැ, පොඩි කැක්කුමක්වත් නැහැ. කැක්කුමක් තිබ්බනම් ජනාධිපතිතුමා බාරගත්තු දවසේ ඉඳලා මේකට සහයෝගය දෙන්න ඕනේ. මහ බැංකු අධිපතිතුමා ගිනි ගොඩක් බාරගත්තේ, බාරගත්තු දා ඉඳලා සහයෝගය දෙන්න ඕනේ. අද ඇවිල්ලා මහ බැංකු අධිපතිතුමා විවේචනය කරනවා. මම දැක්කා දැන් මුදල්කාරක සභාවේදී අද උදේ ඉඳලා කිව්වා විපක්ෂ නායකතුමාට අපි එන්න දුන්නේලු. දැන් තමුන්නාංශේ දන්නවා මේ පාර්ලිමේන්තුවේ තියෙන නීති රීති අනුව ඒ කාරක සභාවේ ඉන්න අයට තමයි එන්න පුළුවන්. වෙනත් කෙනෙක් එන්න ඕනේ නම් විශේෂ අවසරයක් අරගෙන එන්න පුළුවන්. හැබැයි කතා කරන්න බෑ. ඒක තමයි නීතිය. ඇයිද මේ පාර්ලිමේන්තුවේ උදේ ඉඳලා මොනවද කියන්නේ ඒ නීති රීති වෙනස් කරන්න කියලා? එහෙම වෙනස් කරන්න පුළුවන්ද? එහෙම වෙනස් කරන්න බෑ. එනිසා තමයි අපි පෑදිලියම එක එක කාරක සභාවට ඒ පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අවස්ථාව දීලා තියෙන්නේ. හැබැයි සමහර අය ඒ වෙලාවේ කතා කළේ නැහැ. මම දැක්කා නාලක ගොඩේව මාත්‍යයම එළිය ගිහිල්ලා කියලා තියෙන එළිය වොයිස් එකක් දෙනවා. මොකද්ද? ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු විපක්ෂ නායකතුමාට කතා කරන්න දුන්නේලු. අපි ආරක්ෂා කළේ පාර්ලිමේන්තුවේ තියෙන නීති නීති, කාරක සභාවල තියෙන නීති නීති. අපිට පෞද්ගලික තරහක් නැහැ විපක්ෂ නායකතුමා එක්ක. අනිතක නාලක ගොඩේව මහත්තයා මුදල් කාර්ය සභාව හිටිය කතා කරන්න තිබ්බා. දැන් අද නාලක
ගොඩේව මහත්තයා විනාඩි දෙකක කාලයක් තියෙනවා.
අද නාලක ගොඩේව මහත්තයා තමයි සජෙබට උපදෙස් දෙන්නේ. තමුන්නාංශලා අමතක කරන්න එපා. නාලක ගොඩේව මහත්තයා තමයි ගෝඨාභය සර්ගේ දකුණු අත වියත්මක ගෙනල්ලා මුළු රටම විපත්මකක් කරලා අපේ අවුරුද්දේක දේශපාලනයක් නැති කන්න උපදෙස් දුන්නු කෙනා. එතුමා තමයි සභාපතිවරු විවිධ දෙපාර්තමේන්තු මිනිස්සු පත් කළේ. අපි නෙමේ ගෝඨාභය රාජපක්ෂට අපි වැඩ කළාට ගෝඨාභය රාජපක්ෂ ළඟ ඉඳලා දකුණු අත වගේ වැඩ කරලා මේ රට මේ තත්ත්වයට පත් කරන්න උපදෙස් දීලා දැන් මේ මොකුත් නැහැ වගේ සජබේ විපක්ෂ නායකතුමා ගාවට කියලා උපදෙස් දෙන්නේ. මුන්ට ලැජ්ජ නැද්ද? ගම්පාට ඇවිල්ලා ගම්පා මිනිස්සු ටික රවට්ටලා අපි මේ බොහොම අමාරුවෙන් ගොඩනගාගත්තු මිනිස්සුන්ට වැඩ කරලා ගොඩනගාගත්තු ඒ කීර්තිය ඒ නම්බුනාමේ ඔක්කොම නැති කළා. මේ දේශපාලනේ කරන්න බැරි කෙනෙක්ව ගෙනල්ලා අපි කිව්වා ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන නෙමෙයි මම මේ කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ගේන්න වැඩ කළේ එතුමල්ලා. වියත්මක කියලා එකක් හදලා රටේ ලොකු රැල්ලක් ගෙනල්ලා ගම්පා පළේණිය වෙලා මොකද කළේ? අන්තිමන මොකද වුනේ? අපි සියලු දෙනාට මයිද මිනිසුකු වෛරයට පාත්‍ර වෙන්න වුණා. ඒ වෛරයට පාත්‍ර වෙන්න වැඩ කරපු ප්‍රධාන මිනිහා තමයි නාලක ගොඩේව කියන්නේ. මං ඉතාමත් සුද්ධ සිංහලෙන් කියන්න මා එක ඕන විවාදයකට එන්න. මොකද මම දන්නවා අපිට මං ඉතින් ගම්පා ජන්දිල්ලාදි ගෝඨාභයගේ නම තමයි එතුමා එතන වික්කේ දකුණු අත වගේ. ඒ නිසා අද එතුමා විපක්ෂ නායකතුමාට උපදෙස් දෙනවා. ඒ නිසා මම ඉතාමත් පෑදිලිව කියනවා. මොකද අපි නෙමේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගේන්න වැඩ කළේ එතුමා තමයි. ඒ නිසා ඉතා පෑදිලිව කියනවා අපි මුදල් කාරක සභාවේ මොනවාරි කතා කළා නම් ඒක මුදල් කාරක සභාවේදී කතා කරන්න. එළියේ ගිහිල්ලා විවේචනය කරන්න බෑ අපිව. එනිසා පෑදිලියම කියනවා අපි කාරක සභාවල අපි සියලු
දෙනා තමයි කාලය අවසානයි මන්තුමා.
අපි සියලු දෙනා දන්නවා කාරක සභාවල අපි වැඩ කරන්නේ එකමුතුව. එතනදී අපි වාද විවාද කරගන්නවා. ඒ වාද විවාද එළියට ගිහිල්ලා කියන්න එපා කියනක ඉතාමත් ගෞරවණීය ලසිරි මන්නේ නැහැ සියලු දෙනාට ස්තුතියි.
මීළඟට ගරු ඔව් ගොඩෝයා මන්තුමා.
රු මුලාසුනාරුඩ මන්ත්‍රීතුමනි මගේ නම කියවිච්ච නිසා මම වචනයක් කියන්නට ඕනේ. මට ඔක්කොටම ඉස්සෙල්ලා හරි සන්තෝෂය අද උදේ නම් මට පේනවා මේ නාලක ගොඩේවට පුදුම බයක් ඇති වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවේ කට්ටියට. ඉතින් ඒක සන්තෝෂිත කාරණයක්. බොහොම ස්තුතියි බය ගැන. ඒ කෙසේ වෙතත් මම මෙතුමා කියපු කාරණය ගැන කියන්න කලින් පේනවනේ පුදුම බයක් තියෙන්නේ. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අපි උපදෙස් දුන්නා තමයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙනකන්
අපි නිනාද
දෙන්නේ. මම කියපු කතාව කියන්නේ මුළු රටටම ඇහෙන්න. මට අප කතා කරා මේකට උත්තර දෙන්න ඕනේ. අපි උත්තර දුන්න උපදෙස් දුන්නා තමයි. හැබැයි ජනාධිපති වුණාට පස්සේ උපදෙස් දුන්න කට්ටිය වෙන කට්ටියක්. හැබැයි එක දෙයක් කියන්නට ඕනේ. අද මේ රටේ තියෙන ප්‍රශ්නය මේ මේ ණය අර්බුදේ මේ විනාශය කරේ කවුද? IMF එක මුලින්ම ඇවිල්ලා මේ රටේ ණය තිරසාර නැහැ කියලා කිව්වේ 2020. එහෙනම් ණය තිරසාර නැති උනේ 2020ට කලින් කරපු දේවල් නිසා. 2020ට කලින් කවදීටිය 2005 බිලියන 2200 තිබිච්ච එක බිලියන 13000ට ගෙනිච්ච කට්ටිය මෙතන ඉන්නේ. එතකොට අද අද ණය ඩොලර් බිලියන 42න් ඩොලර් බිලියන 11.1ක් තියෙන රනිල් වික්‍රමසිංහත් ගත්ත ණය. එනිසා ගෝඨාභය රාජපක්ෂන්ට පාත්තට පමණ දොස් කියන්න එපා මේ කඩාවැටිච්ච එකට. ඒ කඩාවැටිච්ච එකට වග කියන්න ඕනේ තමයි මේ පැති ඉන්නේ. අපි දුන්නේ උපදෙස් ඇහුවනම් අපිට අපි අපෙන් උපදෙස් ගත්තනම් මේ විනාශය වෙන්නේ නැහැ කියන එක අපි කියනවා.
ඔව් ලාංසෑමතුමා.
එමයි අපි නාලක ගොඩේ වට බය වෙන්න ඕනේ තමයි රට මේ තත්ත්වයට වටපු එකට. මොකද බදු අඩු කළේ එතුමා තමයි ගෝඨාභයසර ආපු ගමන්. බදු අඩු කරපු නිසා තමයි මේ රට වැටෙන කියන එක මුළු රටම ආර්ථික විශේෂඥයෝ කියනවා. ඒ නිසා එතුමාගේ නම කිව්වමත් අපි බයයි. මොකද අවුරුද්දක් තිබ්බ දේශපාලනේම නැති කළා. අපේ තිබ්බ දේපල විනාශ කළා. විනාශ කරන්න ප්‍රධානම උපදෙස් දුන්නේ බදු අඩු කරන්න මෙතුමා. මෙතුමාට ඒක නැයි කියන්න බෑ. ඒ නිසා ඉතාමත් කරුණාවෙන් මං කියන්නේ මායික විවාදයට આવොත් අවේවා කියන්න. ඒ නිසා කරුණා කරලා බයිතන විවාදය නවත්ත ගන්න නැත්තම් මම මූද කාපු යටිත් පරිසරේ කාපු යටිත් දැව් කිල්ල යටිත් ඔක්කොම කියන්න.
ඔව් ගොඩේ හඳු.
මේවා ඉතින් නිතර නිතර කියන කතානේ. ගරු මුලාසුනාරුනි මන්ත්‍රීතුමනි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ මුදල් ඇමතිත් මම නෙවෙයි, මුදල් රාජ්‍ය ඇමතිත් මම නෙවෙයි, රාජ්‍ය ජනාධිපති ලේකමුත් මම නෙවෙයි, භාණ්ඩාගාර ලේකමුත් මම නෙවෙයි, මහ බැංකු අධිපතිත් මම නෙවෙයි. මම කොහොමද දොව කරේ කියලා මොලේ තියෙන මිනිස්සු දන්නවා මේ මොනවා කියලා.